ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ දමිත් තෙන්නකෝන් මහතා, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරපිරුම මහතා සහ ප්‍රියදර්ශනී කුමාරපිරුම මහත්මිය තුළු පිරිස විසින්. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් සියලු දිනාටම කෙටිම කාලයකින් පහසු ආකාරයකින් මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස මෙම ධර්මදානය හේතුපකාරයක්ම වේවා. අතිගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත්, උන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත්, ධර්මාවබෝධය පිණිස වීරිය වඩන සැමටත්, බුදු සසුන සුරැකීමට වෙරදරන සැමටත්, උතුම් වූ නිර්වාණාව බොහෝදේ ලැබීම පිණිසම මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සියලුම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාටත්, දායකත්වයේ දරුව අය නමින් පරලෝසපත් පින් අපේක්ෂා කරන සැමටත් මෙම උතුම් ධර්මදානමේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මාසිකව මේ දේශනාව සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් කැපවෙලා තමන්ගේ කටයුතු බැහැර කරලා ඉතාම උවමනාවෙන් මේ දේශනා මාලාවට සම්බන්ධ වෙන්නේ පින්වත් දමිත් තෙන්නකෝන් මහත්මාත්, සුදර්ශනී හරස්කම මහත්මියත්, සුජීව කුමාරපිරුම මහත්මා සහ ප්‍රියදර්ශනී කුමාරපිරුම මහත්මිය ඇතුළු පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධා සම්පන්නව මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. අපේ පින්වත් දමිත් තෙන්නකෝන් මහත්තුමන් ප්‍රදාන පින්තුන්ට මේ දේශනාමේ කුසල් සුවසේ නිවන් අවබෝධ කරගන්නට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරනවා. ඉතින් පින්වත්නි, මේ ජීවිතයේ ධර්මයට උදව්වක් මතක තියාගන්න ඕන අපි හොඳට. ලෝකයෙන් ලොකුවට ලැබෙන්නේ නැහැ ඇත්තටම. ලෝකයට උවමනාවක් නැහැ ධර්මයට උදව් කරන්න. ඒ කාලේ නම් හරියට උදව් තිබුණා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා එහෙම පොඩ්ඩක් ධර්මයේ හිට මෙහෙට වෙනකොට ගුරු ස්වාමීන් වහන්සේ උදව් කළා ඒ අයට. ඉතින් මට මතක එක තැනක තියෙන එක හාඳුරු කෙනෙකුට එනවා ප්‍රශ්නයක්. ඒ හාඳුරු මේ හොඳට උවමනාවේ මහන වෙලා ටික දවසක් යනකොට මේ ස්වාමීන් හිතිලා තියෙනවා, උන්වහන්සේට එකපාර හිතිලා තියෙනවා මේ මහනකම ඕන් නෑ කියලා. දැන් බලන්න, බලින් මහන කරා නම් කමන්නේ. යා මේ උවමනාවෙන් මහන වෙලා යාට හිතිලා තියෙනවා මේ මහනකමක් වැඩක් නැහැ මට කියලා. එහෙම වැඩන්නේ කියලා අද හිතුනොත් එහෙම යා හොරපාරෙම යනවා යාන්ට ගෙදර. ඒ කාලේ බලන්න එයත් තුම එයත් තියෙන අර අවංකකම, ඉතින් හරි අවංකයි ඒ කාලේ. ඒ අවංකකමට මේ අද ඒ අවංකකම නෑ, අද ඒ තියෙන්නේ මායාකාරී බව. ඒ හරිම අස මේ සට කපටිකමක් අද තියෙන්නේ. ඒ කපටි කියලා කියන්නේ යා මේ ලෝකෙට කපටිකම් පෙන්වනවා, මේ තමන්ගේ හෘද සාක්ෂියට මේ අවංචා කරගන්න කමක් තමයි අද තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ දවසක් උදේම ගියා ගුරුවරයා ළඟට. ගිහින් කිව්වා, අනේ ස්වාමිනී මට මේ ධර්මයේ දියුණු කරගෙන යන්න පුළුවන් කියලා මට හිතෙන්නේ නැහැ. මට බුදුරජාණන් වහන්සේ ගැනත් විශ්වාසයක් නැහැ දැන්. බලන්න අපි නම් කියයිද එහෙම? කියන්නේ. විශ්වාසයක් නැතත් අපි බිම්බලාගෙන ඉන්නවා මිසක් අපි ඔවා කියන්නේ යන්නේ නැහැ. ඒ අවංකකමටත් අපි ගරු කරන්න ඕන. අවංක වෙන්න ඕන. ඒ අවංකකමට හරි කැමති අපි නම්. දැන් මට සමහර අය ඇවිල්ලා කියලා තිනවා මේ අනේ හාඳුරුණේ මට මේ බුදුරජාණන්සේගේ ධර්මයේ ගැන මං හිතුවේ පිළිවෙත් පුරවනවා තමයි, මට නම් මේ ක්‍රමවේදවල මොකක් හරි රුස්සන් නැති ගතියක් තියෙනවා. ඉතින් අවංකයි. සමහර අය කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට හරියට සැකයි මේ ධර්මයේ ගැන. කෙලින්ම කියනවා සමහර අය කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම හරියට මේ රාගයෙන් බැට කනවා කියන්නේ නේ කවුරුත්. සමහර මිනිස්සු කැමති නෑනේ මම රාගයෙන් බැට කනවා කියලා කියන්නේ. එයා අවංකව කියනවා අනේ මම රාගයෙන් බැට කනවා. ඉතින් ඒක මහා අමුතු අරුම පුදුම තත්වයක්ද නේ? හැබැයි ඒ තත්වයේ මතම යම් මිනිස්සෙක් පිහිටලා ඉන්නවා නම් එයාට නිවන් දකින්න බෑ. ඒ තත්වයේ මත එයා පිහිටා ඉන්නවා නම් නිවන් දකින්න බෑ. එතකොට ඒ නිසා පින්වත්නි, මේ නිවන වෙනුවෙන් ඔගොල්ලොන්ගේ ඇතුළාන්තේ ලෑස්ති කරගන්න පරිස්සමින් තමයි ඔය කරන්න ඕනේ. දැන් බලන්න අර හාඳුරු ඇවිල්ලා කියනවා ගුරුවරයා ළඟට, අනේ හාඳුරුනේ මට බුදුරජාණන්සේ ගැන විශ්වාසයක් නැහැ. පටිච්ච සමුප්පාද ධර්මය ගැන විශ්වාසකුත් නැහැ. ඒ වුණාට මට කලින් තිබ්බා එකක්. එහෙම එකක් කලින් තිබුණා. දැන් නැහැ. ආර්ය මහා සංඝරත්නය ගැනත් මට කිසි විශ්වාසයක් නැහැ. මාර්ගඵලලාභීන් ගැනත් මං මට වැඩිය කිසිම විශ්වාසයක් නැහැ. මට මේ සිල් රකින්න පුළුවන් කියලා මගේ හෘද සාක්ෂිය කියන්නෙත් නැහැ. ඒ කියන්නේ මෙයා හොඳටම අවුල් වෙලානේ දැන්. ඒ කියන්නේ එයා හඳුරු කියනවා මට සිල් රකින්න මට පුළුවන් කියලා මගේ හෘද සාක්ෂිය කියන්නේ නැහැ. බඹසර ජීවිතයක් වටිනවා කියලා මට දැන් හිතෙන්නේ නැහැ. කලින් හිතුණා එහෙම. දැන් හිතෙන්නේ. ඒ බලන්න මේ හිත වෙනස් වෙන විදියනේ. ඔක්කොම බිරිඳ දරුවෝ අම්මා තාත්තා ඔක්කොම අතෑරලා ඇවිල්ලා එයා සීලේකටත් එකතු වෙලා ටික කාලයක් ඉඳලා එයා කියනවා මට සිල් ගැන විශ්වාස නැහැ. එතකොට අද ඒ අවිශ්වාසකම එන්න තියෙන ගතිය හරිම වැඩි. අද ඒ ගතිය එන්න තියෙන අවස්ථාව හරිම වැඩි. ඒක ධර්මයේ දියුණු කරන්න ආවම හරිම වැඩි ඊට වඩා. ඇයි? අද අපිට හරියන කමටහන තෝරගන්නම 3 මාසයක්වත් යනවා. එකන අපිට හරියන්නේ මොන භාවනාවද කියලා හරියට හොයාගන්න 3 මාසයක් යනවා අද. 3 මාසෙකින් මෙහානම් බෑ. ඒ කියන්නේ එයා 3 මාසයක් Tamanට හරියන වැඩේ හොයන්න ලෑස්ති නෑ. ඒ කියන්නේ එයා එක එක කමටහන් වඩ මාරු කර කර බලන්න ඕන 3 මාසයක්වත් යනවා. හොඳ ගුරු ඇසුරක් තිබ්බොත් එයාට හරියන කමටහන හොයාගන්න 3 මාසයක් මේ වැඩේ කරන්න කැමති නැ මේ පැයක් ඉඳත් අපි කැමති නැති එකේ. පොයට පෙහෙවස්වත් අපේ ඔළුවේ නැති එකේ. 3 මාසයක් එක දිගට Tamanට හරියන විදර්ශනා කමටහන මොකද්ද කියලා හොයන්ට ලංකාවේ මිනිස්සු ලෑස්ති නැහැ. ඒ කියන්නේ එහෙනම් බඩන්ඩ ආවු කෙනා ඉක්මනට මේ ධර්ම මාර්ගයෙන් එළියට යන්න නියමිතයි. අයි එයාට හරියන කමටහන නැහැ. දැන් 3 මාසයක් යනකොටත් එයාට හිත වැඩෙන විදිහක් හොයාගන්න බැරි නම් ස්ථිරයි ධර්මයෙන් අයින් වෙනවා. එහෙනම් ධර්මයේ වඩන්ට ආපු කෙනාටත් අභියෝගයක් තියෙනවද නැද්ද? තියෙනවා. නොවඩන කෙනාට කොහොමත් කෙලෙස් වල අභියෝගයෙන් එයා බැට කනවා. වඩන්ට ආපු කෙනාටත් ධර්මයෙන් විසිවෙන්න අභියෝගයක් තියෙනවා. ඒ නිසායි ඔය ධර්මයේ වඩන්ට ඇවිල්ලා ගොඩාක් දෙනෙක් පින්වත්නි ධර්මයෙන් විසිවෙලා යන්නේ. වඩන්ට ඇවිල්ලා ඒගොල්ලෝ වඩා ගන්නෑ. ධර්මී විසිවි නොධර්මී. දැන් මෙහෙම කිව්වහම අරහාමුදුරුව මොකද කළේ? අර ස්වාමිනාන්සේ මේ බුදුරජාණන් මේ ගුරුවරයා කියන්නේ කියන අනේ උන්නාන්සේ මොකද්ද මේ කරන වැඩේ, මොනවද මේ කියන්නේ, පව්පුරෝ ගන්නේ එහෙම මොකක්ව කියන්නේ කියන අපි නම් කියනෝනේ එහෙම. එක්කෝ අපි කියයි අනේ ඔයාට බැරි නම් ඔයා යන්න කියයි. දැන් මේ හාන්තුරු බලන්නකෝ ඒක උපේක්ෂ ආ ඇත්තද පොඩි නම කමන්නේ අපි බලමු කියලා කිව්වා. උත්තරයක් දුන්නේ නැහැ. ඔයා හෙට එන්නකෝ කිව්වා. එතකොට අර හාන්තුරු මොකද කළේ? ඔන්න මේ හාන්තුරු පහුවෙනි දාවා. ආවහම පොඩි නම ඊ මොකද්ද කිව්වේ කියලා ඇහුවා. එතකොට අර හාන්තුරු කෝ මේ ස්වාමීනි මම ඊ කිව්වේ මට බුදුරජාණන්ස් ගැන විශ්වාස නැහැ. ධර්මී ගැන විශ්වාස නැහැ. සංඝයා ගැන විශ්වාස නැහැ. මාර්ගඵල ගැන කිසි විශ්වාසයක් නැහැ. සිල් රකින්න පුළුවන් කියලා මගේ හෘද සාක්ෂිය මට කියන්නේ නැහැ. චිත්ත සමාධි ඔව බොරු කියලායි මගේ හිත කියන්නේ. විදර්ශනා ප්‍රඥාව බොරු කියලායි මට හිතෙන්නේ. මට විශ්වාසයක් නැහැ. ඒ නිසා මට හිතෙනවා මට පැවිද්දට වඩා ගිහිකම හොඳයි කියලා. එහෙනම් අපි බුදුරජාණන් ළඟට යමු. අන්න බලන්න උදව්ව. අද නම් නැහැ නේ. මේ මිත්‍යා දෘෂ්ටියකගේ මොකද මම මේ පන්සලේ තියාගන්නේ කියලා එලවල දානවාද? අද මේ කාලේ පැවිද්දෙකුට පැවිද්දෙකින්වත් උදව්වක් හම්බෙන්නේ නැහැ. ඔයාලට කොහෙ උදව්වද? මේ කාලේ පැවිද්දෙකුට පැවිද්දෙක ඒ කාලේ පැවිදියා එකතු වුණාම කතා කළේ පටිච්ච සමුප්පාදේ. අද කතා කළොත් පිස්සෙක් කියලා කියනවා. අද කතා කළොත් දැන් මං ඉන්න තැනට සමහර සම්නාංශල එනවා. ওই දානමාන අරමෙවට හම්බෙනෝනේ. ධර්මයක් කතා කළොත් ඊළඟ දවසේ හම්බුනම පිටපාරින් යනවා. එච්චර අසත්පුරුසයි. එච්චර ධර්මයක් කරොත්තු දෙන්නේ. හෙමීට මාරු වෙලා යනවා. දැන් අපි හිතමුකෝ මට හොඳට අත්දැකීම් තියෙනවා ඒක ගැන. සමහර ස්වාමිනාංශලා එක්ක පටිච්ච සමුපාදේම කතා කරු අපෝ යා විකාර කියවනවා කියලා හෙමීට මාරු වෙලා යනවා. ඉතින් පන්සල් මේ ලංකාවේ පන්සල් ක්‍රමයේ තියෙනව නේද? මගපල නැහැ පින්වත්නි. මම පන්සලේ හිටපු කෙනෙක් විදිහටයි මේ කියන්නේ. මම අවුරුදු 25ක් පන්සල්වල හිටපු කෙනෙක් විදිහටයි කියන්නේ. ලංකාවේ පන්සල්වල තියෙන්නේ හත් දවස් දානයි පාන්සකූලයි ගොඩනැගිලි විතරයි. ඔය හාමුදුරුවෝ ගොඩනැගිලි ටික ඔළුව උඩ තියාගෙන තමයි යන්නේ. ඒ කාලේ තිබ්බ පාත්‍රය විතරනේ. අද තියෙන්නේ ගොඩනැගිලි. පාත්‍රෙත් නැහැ. පාත්‍රෙත් නැහැ. පාත්‍රින් වළඳන එක හුරු නැහැ. දැන් මම මේ ළඟදී හොඳ දෙයක් වුණා. ඒක නෝන කෙනෙක් මට කිව්වා අනේ සානස් මට පුළුවන් නම් හොඳ පාත්‍රයක් දෙන්න මං කෝ අපොයි දෙන්නම් කියලා. එතකොට මං කෝ මේ පාත්‍රයක් දෙන්නම් හැබැයි පාත්‍රේ විනයානුකූලව කළු කරගන්න කියලා කිව්වා. ඒක කරන ක්‍රමයක් තියෙනවා. මහ විශාල පිනක් මේ පාත්‍රයක් කළු කරන එක. නැවත අපිට පන්සලින් ඇහෙනවද එහෙම එකක් ගැන? ඇහින්නේ නැහැ. පන්සලින් කියන්නේ පිඟන් ගේන්න කියලා. එහෙනම් මතක තියාගන්න අපේ මූලික ಗುಣධර්ම වලටත් අභියෝගයක් වෙලයි තියෙන්නේ. ඒ නිසා මේ ඇත්තට මේ බණ පන්සල් වල හාමුදුරුවෝත් අහන උනා හරි සත්පුරුෂයෝ ඉන්නවා. මං කියන්නේ හොදට ಗುಣධර්ම දිනුන හරි නායක හාමුදුරුවෝ ඉන්නවා. දැන් මං දන්න නායක හාමුදුරුවෝ ඉන්නවා හරි ಗುಣධර්ම. නමුත් පොදුවේ පන්සල් වල කතාව ඒ කාලේ දැන් පොදුවේ පන්සල් වල කතාව පාත්‍රෙත් නැහැ. තියෙන්නේ ගොඩනැගිලි විතරයි. කියන්නේ පාත්‍රේනි කලින් කරේ තිබ්බේ හාමුදුරුවන්ගේ. දැන් නෑ ඒක. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ ඒ නෝනා මට කිව්වා මං ඇහුවා ඇයි කියලා. පාත්‍රයක් කිව්වා මං ඇහුවා ඇයි කියලා. ඊට පස්සේ නෝනා කිව්වා මේ අනේ මේ අපි දන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරු ගොඩාක් වැඩිහිටි කෙනෙක් පැවිදි වෙලා අවුරුදු 30ක් විතර. ඉතින් මම කිව්වා අනේ ස්වාමීනි පාත්‍රේ මම ඔබ වහන්සේට පාත්‍රයක් පූජා කළොත් ඔබ වළඳනවද පාත්‍රයෙන් කියලා. ඊට පස්සේ ඒ හාමුදුරු කෝලු හැම වළඳන්නම් කියලා. ඉතින් ඒ හාන්දරොන්ට ගිහින් දෙන්න තමයි අර හොඳ මට්ටමේ පාත්‍රයක් මේ නෝනා හොයන්නේ. කඩවල වල කොමත් ගන්න නැහෙනි. එතකොට මේ එකෙන් තේරෙනවා සමහර ස්වාමීන් වහන්සේලා කැමැති පිළිවෙත් පුරන්ඩ ಗುಣධර්ම වලට කැමැති. දැන් හිතන්නක අවුරුදු 30ක් ඒ භික්ෂුව පාත්‍රයෙන් වළඳලා නැහැ කිව්වාම ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය කොතනද තියෙන්නේ? ඒ නිසා පින්වත්නි දැන් මේ පන්සල් එක හැප්පුණා හොඳටම ඇති. මේ ඉදිකිරීම් වලටම උදව් කළා හොඳටෝම ඇති. ඒවා කමන්නේ මං කියන්නේ ඒවා කරන්න ඕන අපි. හැබැයි පින්වත්නි මේ ධර්මයේ හොයන් දෙපා ඒ තැන්වල. ධර්මයේ හොයන් දෙපා. දානමාන දීලා ඔයාලා තනියෙන් ධර්මයේ දියුණු කරන්න. දැන් බලන්න ඒ කාලේ හාමුදුරුවරු. දැන් මේවා කියනකොට හාමුදුරුවෝ අමනාපත් වෙනවා අපිත් එක්ක හරි තරහායි අපිත් එක්ක සමහර හාමුදුරුවෝ. හරි අමනාපයක් තියෙන. දැක්ක තැන කරහනවා ඒක කමන්නේ ඒකට. එතකොට මොකද මේ මම දැන් මේ කියන්නේ මේ පස්සේ කාලේ පැවිදි වෙලා එහෙම කෙනෙක් නෙමෙයි. මම මේ අවුරුදු 9න් විතර පැවිදි වෙච්ච කෙනෙක්. එතකොට අවුරුදු 9න් පැවිදිලා මම මේ පන්සල්වල හිටිය කෙනෙක්. එතකොට දැන් මේවා කිව්වේ නැත්තම් ගිහියෝ තේරුම් ගන්නෙත් නැහැ, පැවිදි අය තේරුම් ගන්නෙත් නැහැ. මේක බුද්ධ ශාසනයට අනුග්‍රහයක්, මේ දෝමනස්සෙන් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට මේක කියන්න කවුරුත් හිටියේ නැහැ. ඒ කාලේ හිටියානම් ස්ථීරව අපි මේ ඒ කියන්නේ ඒ කාලේ ಗುಣධර්ම වලට ඒ කාලෙම යොමු වෙනවා. ඒ කාලේ අපිට ගුරුවරු කිව්ව මොකක්ද දන්නවද? විශ්වවිද්‍යාලය යන්න කියලා. පොඩි නම් කොහොම හරි උසස් පෙළ පාස් වෙන්න හොඳට උසස් පෙළට A3ක් ගන්න විශ්වවිද්‍යාලයට යන්න ඕනේ කොහොම හරි කියලා කිව්වේ. ඉතින් ලොකු හාන්දුරම බැංකු පොත හදලා දුන්නා. ඊට පස්සේ දානමාන වලට ලැබෙන සල්ලි බැංකු පොතට දාන එක තමයි අපි ලොකුම වැඩේ උනේ. එතකොට දැන් ඒවාට තියෙන අවුල් තමයි ඒවට හොඳට ගෙවනවා නිරේ. ඒවට හොඳට පොලිය තියෙනවා නිරේ. ඒ නිසා මේ ධර්මී කාලේ අපි හොඳට මේ හුඟක් පිළිවෙත් පුරන පන්සල් වල තාඳුරුරු ඉන්නවා. ඒකෙන් හිතන්න එපා මේ ආරණ්‍යවර තමයි පිළිවෙත්. ආරණ්‍යවලත් නැහැ. ආරණ්‍යවලත් නැහැ පින්වත්නි. මං ආරණ්‍යවලත් ඉඳලා තියෙනවා. එහි තියෙන දෘෂ්ටි. දෘෂ්ටි කියන්නේ ඒවා අමුතුම හිර වෙච්ච තැන් ඒවා. එහෙනම් මතක තියාගද මම මේක ඕගොල්ලන්ට කියන්නේ ඇයි මේ ප්‍රඥා නාලිකාව බලන අයට කියන්නේ ආරාමවලවත් පන්සල්වලවත් ධර්මයේ හොයන්න එපා. ධර්මයේ තමන්ගේ సంతානෙට අරගෙන මට ධර්මයට උදව් ලෝකෙන් ලැබෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉස්සරහට යන්න. එතකොට ඔයාලා පිහිට බලාපොරොත්තු වෙන්නේ නැහැ එක එක පැවිදි අයගෙන් ස්වාමීන් වහන්සේ අපින්වත් පිහිට බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඕගොල්ලන්ට කමටහන ඔයාලටම 3 මාසයක්වත් යනවා හොයාගන්න. ඉතින් අපෙන් උදව්වක් ගත්තත් ඔයාලට 3 මාසයක් ඔයාලා කැමති නැහැ අපේ ඇසුරේ ඉඳ. එක දිගට ඉඳ කැමති නැහැ. හරියට කමටහනක් තෝරගන්නවා නම් එයා දිනපතා මේ භික්ෂු ඇසුරු කරන්න ඕනේ. සනස මම මේක අද කළා. ඉතින් මේකෙන් මට තියෙන ප්‍රතිඵලය මේකයි. හැබැයි මට නම් මේකෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා 3 මාසයක් මේ භික්ෂුවට දිනපතාම කතා බහ කරන්න ඕනේ. ඉතින් ඒක අපිට කරන්න බෑනේ. ඒ නිසා අපිට උදව් කරන්න බෑ ලොකුට. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි තම තමන් ධර්මයේ දියුණු කරගන්න. හරි ඊට පස්සේ දැන් බලන්න රහඳුරුන්ට එහෙම කිව්වම රහඳුරු මොකද කරේ බුදුරජාණන් ළඟට එක් කරගෙන ගියා. බුදුරජාණන් ළඟට එක් කරගෙන ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ මගේ පොඩි නම ශිෂ්‍ය නම මේ භික්ෂුව මොකද්ද කතාවක් කියනෝනි. එතකොට බුදුරජාණන් සේව මේ මොකද්ද මහණ ඔයා මේ කියන්නේ කියලා ඇව්වා. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේ ගැන සැකයි. බලන්න බුදුරජාණන් ඉස්සරහ කියනෝ මට පටිච්ච සමුප්පාදය ගැනත් සැකයි, මහරහතන් වහන්සේ ගැනත් සැකයි, මාර්ගඵල ලබන්න පුළුවන් කියලා මට විශ්වාසයක් නැහැ කොහෙත්ම. සීලයක් වටිනවා කියලා මගේ හිත කියන්නේ. බඹසර සිල් මට රකින්න පුළුවන් කියලා මගේ හෘද සාක්ෂිය කියන්නේ. ඉතින් ඒ නිසා මම මේ සිවුර අත්තරින්ද හිතුවේ. ඒතර බුදුරජාණන් සේ කිව්වද? ආ ඔයා ගියා කියලා මේ බුද්ධ ශාසනය කඩා වැටෙන්න. ඉතින් ඔයා යන්න කියලා කිව්වේ නැහැ. බුදුරජාණන් සේ වදාලා මෙන්න මෙහෙම දෙයක්. විදර්ශනා ප්‍රඥාව නැති වෙනකොට, ඒකෙන් යථාභූත ඥානිය උපදින්නේ නැති වෙනකොට, මේ සසර කලකිරෙන මට්ටමට ඥානගත වෙන්නේ නැති වෙනකොට, ප්‍රඥා ගෝචර ශ්‍රාවකෙක් විදියට අරමුණු විමසා බලන්නේ නැති වෙනකොට භික්ෂුව හිත ඔහොම වෙනවා එච්චරයි කිව්වේ. හැබැයි එහෙම වෙනවා කියන එකට උත්තරේ තිබ්බනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාළේ? ඉතින් භික්ෂුව විදර්ශනා ඥානෙ නැති වෙනකොට, ඒකෙන් යථාභූත ඥානෙට උදව්ව නැති වෙනකොට, ප්‍රඥාවෙන් විමස ගන්න බැරි වෙනකොට, අරමුණක් ගානේ හේතු ප්‍රත්‍ය විමසලා බලන්න බැරි වෙනකොට අරමුණු හම්බෙන්නේ දැන්නේ. එදුර අරමුණු හම්බ වෙනකොට එයට වර්තමාන හේතු ප්‍රත්‍ය ඔසේ විමස ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ වර්තමාන කියන වචනේ බුද්ධ ශාසනේ පාවිච්චි කරන්නේ නැත්තේ. හොඳට බලන්න. මේ දැන් කියල එක බුද්ධ ශාසනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒකට කියන්නේ කොහොමද? පච්චුප්පන්න කියලා කියන්නේ. ඇයි? වර්තමාන කියන වචනේ පාවිච්චි කරන පෘථග්ජනේ අහුවෙනවා දැන් තියෙනවා කියලා එක. බුදුරජාණන් වහන්සේ ඒකට පාවිච්චි කරන්නේ පච්චුප්පන්න ප්‍රත්‍යෝත්පන්නය කියලා. වර්තමාන කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේගේ පරිස්සම. ඒකනේ හොඳට බලන්නකො අතීත අනාගත පච්චුප්පන්න එහෙම කියන්නේ. වර්තමානී කියලා එකක් බුද්ධ ශාසනේ ඇයි මේ පෘථග්ජනයා වර්තමානී කියපු ගමන් කියනවා දැන් එකක් තියනවා කියලා. මේ දැන් ලෝකයක් තියනවා කියලා හිතෙනවා. මේ පෘථග්ජනෙකුට හිත එහෙමයි. හොඳට බලන්නකො. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පරිස්සමට වර්තමානී කියන වචනේ පාවිච්චි කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකට පාවිච්චි කරේ මොකද්ද? පච්චුප්පන්න. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍යෝත්පන්න දැන් කියලා ගන්නෑ. ඒකනේ බලන්න විදර්ශනා කරලා තිබුණා අතීත අනාගත පච්චුප්පන්නං අජත්තං එහෙම කියද්දි කියන පච්චුප්පන්න වර්තමානයේ වචනේ පාවිච්චි කරන්නේ මොකද පෘථග්ජනී වර්තමානයේ කියපු ගමන් මේ අරමුණු පදනම් කරගත්ත ලෝකෙ දැන් තියෙනවා දැන්කත් දැන් කියලා එකක් තියෙනවනේ හරි කමන්නේ ඊයකත් ඉවරයි හෙට එක ඇවිල්ලා නැහැ දැන් තියෙනවනේ හාඳුරුනි කියලා ඔළුවට එනවා එක දැන් කියන එක බුද්ධ ශාසනයේ පාවිච්චි කරන්නේ ඒකට බුත සසන කියන්නේ මහනිනි මේ දැන් කියලා වර්තමානයේ කියලා එකක් නැහැ පච්චුප්පන ප්‍රත්‍යෝත්පන්නයක් තියෙනවා ප්‍රත්‍යයන් නිසා උපන් තත්වයක් තියෙනවා ඒ පච්චුප්පන්න තත්ත්වය නිරුද්ධ වෙනවා ඒ නිසා හොඳ බලන්න පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිය ඥානෙ සාමාන්‍ය මිනිහෙකුට දැන් කියලා එකක් කියපු ගමන් ඔව් ඉතින් දැන් පේනවනේ හාඳුරුනි දැන් පේනීම බලන්න එපාය කියන එක අති ගතියනෝ මේක දැන් තියෙනවා කියන එක එනවා ඒ වර්තමානයේ කියන එක ඇත කියන අන්තය යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොකද දැන් තමයි කෙලෙස් වලට අහුවෙන්නේ. අතීතයේ කෙලෙස් වලට අහුුණත් නැත්නම් දැන් අතීත ඉක්ම ගිහින් ඉවරයි. අනාගතයේ කෙලෙස් වලට අහුවෙනවද නැද්ද කියන එක වැඩක් නැහැ. ඒක දැන් එයා අවබෝධය කරා යන මට්ටම අනුව අනාගතේ යන්න විමස ගන්න පුළුවන්. අනාගතේ ඇවිල්ලා නැහැ නේ දැන් එයා අවබෝධය කරා යන්න ගියොත් මේ දැන් මම දැන් කියලා පාවිච්චි කරන්නේ විවහාර මාත්‍රයට නමුත් බුද්ධ ශාසනයේ කවදාවත් මේ වෙලාව කියලා එකක් විශ්වාස කරන්නේ නැහැ. අපි විශ්වාස කරගන්න ඕනේ අපිට නිවන් දකින්න බැරි එකයි. ඇයි අපිට නිවන් දකින්න බැරි? පින්වත්නි අපි මේ වෙලාව විශ්වාස කරගන්න අපි මේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාව කියලා එකක් පෙන්වුවේ නෑ. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ උපාය මාර්ගයක් විදියට වචනයක් පාවිච්චි කළා. මොකද්ද? පච්චුප්පන්නතාවේ ප්‍රත්‍යෝත්පන්න තත්වය කියලා එකක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා. එතකොට එහෙනම් මේ දැන් කියලා එකක් නෑ. පච්චුප්පන්නතාවයක් තියෙන්නේ. ප්‍රත්‍යයන්ගෙන් උපන් තත්වයක් තියෙනවා. ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියන මට්ටමින් තමයි අපි දැන් කියන අවස්ථාව බලන්න ඕනේ. නමුත් අපට එහෙම බලා ගන්න බෑ මේ වෙලාව කියලා එකක් දැන් කියලා එකක් මේ අවස්ථාව කියලා එකක් අපි විශ්වාස කරනවා. හොන්නොයි විශ්වාසයේ නැතුව අපට පච්චුප්පන්නතාවයෙන් වර්තමාන මොහොත වැටහුනොත් කෙලෙස් ඇත්ති නෑ පින්වත්නි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට දැන් මොන මම මේ වැදගත් ධර්ම කොටාසයක් කියන්න ඔය පින්තුන් හොඳට දරා ගන්න මේක. මේ ජීවිතේ නිවන් අවබෝධ කරනවා නම් නිවන් අවබෝධ කරන කෙනාට බුදුරජාණන් වහන්සේ වචන 6ක් 7ක් මතු කළා. ඒ 6 7ට අනුව තමයි ජීවිතේ වඩන්න කිව්වේ. දැන් නිවන් දකින්නවා. ඒක තියෙනවා සත්‍ය විභංග කියලා සූත්‍රයක. නමුත් ඒ ධර්ම කොටාසේට භික්ෂුනාසලාවත් වටිනාකමක් දෙන්නේ නැහැ. ඇයි? ඉතින් සත්‍ය විභංග සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ. හරි? චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක විතරයි අපි ඉස්මතු කරලා ලෝකයාට දක්වන්නේ. චතුරාර්ය සත්‍ය කියන එක විතරයි අපි ලෝකයට ඉස්මතු කරලා දක්වන්නේ. හැබැයි ඒක ඇතුලේ තියෙන ලස්සන ධර්ම කොටස. ඒ වචනේ ඔගොල්ලෝ අහලා තියෙනවා. නමුත් ඒක ඇතුලේ නිවන තියෙනවා කියලා ඔයාලා විශ්වාස කරන්නේ නැහැ පින්වත්. මේ වචන ටික තමයි ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා, උත්තානි කම්මා. වචන 7ක් විතර තියෙනවා. ඒ 7 හොඳට බලන්න අද ගිහින් නිකන් ඔගොල්ලෝ මේ නිකන් Google වල ගහන්න සත්‍ය විභංග සූත්‍රය කියලා මේ වචන ටික තියෙනවා. කවුරුත් හාඳුරු කෙනෙක් මේක වැඩිය කියන්නේ නැහැ. ඇයි සත්‍ය විභංග සූත්‍රයේදී තියෙන සත්‍ය විභාග කරපු එකනේ? මොනවද සත්‍ය? චතුරාර්ය සත්‍ය. ඉතින් චතුරාර්ය සත්‍ය විතරක් කියනවා. දුක්ඛාරිය සත්‍යමයයි, දුක්ඛ සමුදයාරිය සත්‍යමයයි, දුක්ඛ නිරෝධාරිය සත්‍යමයයි, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යමයයි කියලා ඕක කියනවා. නමුත් හාමුදුරුවත් ඔය ඒකට පාවිච්චි කරපු මේ ඇත්තට මේ ආඛ්‍යානයක් මේක. චතුරාර්ය සත්‍ය කියනවා මිසක් මේ චතුරාර්ය සත්‍ය මතු කරන්න පාවිච්චි කරපු ආඛ්‍යානය ගැන කියන්නේ නැහැ. බලන්න පින්වත්නි මේ වචන ටික අපි අතෑරියට මේක ඇතුළේනේ සම්පූර්ණ ප්‍රතිපත්තියට ජවය හම්බ වෙන්නේ. මොකද්ද? ආචික්කනා. ආචික්කනා කියලා තියෙන්නේ. ආචික්කනා කියන්නේ මොකද්ද? කියලා තියෙන විදිය කියන එක. දැන් දේශනා කරලා තියෙන විදිය, පඤ්ඤපණ පණවලා තියෙන විදිය, පට්ඨපණ පිහිටවලා තියෙන විදිය, විවරණ විවෘත කරලා තියෙන විදිය, විභජන බෙදලා තියෙන විදිය, උත්තානි කම්මං ස්මතු කරලා තියෙන විදිය. උන්නෝ ඒ වචන හත ජීවිතේ ගත්තොත්, ඔය වචන හත ජීවිතේ ගත්තොත් ආචික්කන, දේශනා, පඤ්ඤපණ, පට්ඨපණ, විවරණ, විභජන, උත්තානි කම්මං. එතකොට හතයිනේ. ඔන්න ඔය වාක්‍ය මේ දේශනාව නිතර නිතර කියනවා. අපිට මට ඇත්තටම ඕක හිතුනේ නෑ. ඇයි මේක නිතර නිතර කිව්වේ? නිතර නිතර කිව්වේ මොකටද කියලා මටත් තේරුන්නේ. හැබැයි ඒ වගේ මතක තියාගන්න ඔයාලට මේ වගේ එකක් අහන්න හම්බෙන්නෙත් නෑ. මේ වගේ එකක් ඔයවත් අහන්න හම්බෙන්න සමහර මේකට බනින්නත් පුළුවන් හාමුදුරුවෝ. මේ පරිවාර ව්‍යාකරණයක් තේරුම් කරනවා චතුරාර්ය සත්‍ය කියන්නේ නැතුව කියලා. ඇයි මේක කාටවත් වැඩි උමනාවකුත් නැහැනේ. මේක ගැන කවදාවත් මේ කතාව අහන්න හම්බෙන්නේ නැහැ. මේ වචන ටික තමයි මේ ඇත්තටම මේ සාරිපුත්තයන් වහන්සේ පවා ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කීකී ඔක කියනවා නිතර. සාරිපුත්තයන් වහන්සේත් නිතර කියනවා. ඉතින් මේ අනේ පින්වත්නි අපිට ඒක තේරුන්නේ නැහැ. අපි හිතුවේ මේ සත්‍ය විභංග සූත්‍රය වගේ දේශනාවල තියෙන චතුරාර්ය සත්‍ය කියලා. ඔව් ඇත්ත. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන කෙනා වෙනුවෙන් බුදුරජාණන්සේ වදාළ දෙය බලන්නකෝ. ඒ වදාළ දෙයට අනුව තමයි අපි අඩිය තියන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයට අනුව තමයි අපි හැමීට පය තියන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ වෙය්‍යාකරණයට ව්‍යාකරණයට අදාළව අපි අඩිය තියනකොට අපිට කවදාවත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මෙහා පැත්තේ අපි නවතින්නේ නැහැ පින්වත්නි. චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා. මොකද්ද දැන් බලමු අපි. මොකද්ද ආචික්කනා කියන්නේ? ආචික්කනා කියලා කියන්නේ පැහැදිලි කරලා තියෙන විදිය. නිකම් මේ පැහැදිලි කරන්නේ අපි. දේශනා කියන්නේ දේශනා කරලා තියෙන විදිය. දැන් මේ වගේ වෙනසක් තියෙනවා කියලාත් ඔයාලට හිතෙන්නේ නැහැ. මේ දේශනා විස්තර කරද්දී ඔයාලට තේරෙයි. පඤ්ඤපණා පණවලා තියෙන විදිය, පට්ටපණ පිහිටුවලා තියෙන විදිය, විවරණ විවෘත කරලා තියෙන විදිය, විභජන බෙදලා තියෙන විදිය, උත්තානිකම්ම ස්මතු කරලා තියෙන විදිය. දැන් මේ වචන ඔක්කොම නිකන් එක වගේ නේද? විශාල වෙනස්කම් තියෙනවා. පින්නත්නි දැන් අපි බලන්න ඕන. දැන් අපි හිතමුකෝ එහෙම එක වචනේ දැන් මේ ටික ඔක්කොම මතු කරන්නේ මොකක් අරමුණු කරගෙනද? චතුරාරි සත්‍ය අරමුණු කරගෙන. ඒකනේ සත්‍ය විභංග සූත්‍රයේදී සත්‍ය විභාග කරන්න කලින් තමයි බුදුරජාණන් වහන්සේ ගැන සාරිපුත්තයන් වහන්සේ මේ කතාව කියන්නේ. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදියට ඉස්මතු කළේ, පැහැදිලි කළේ, දේශනා කරේ, විවෘත කරේ, බෙදලා පැහැදිලි කර ඔක්කොම කළේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. එතකොට චතුරාර්ය සත්‍යෙන් අපි ගමුකෝ නිකන් දුක්ඛ සමුදයාරිය සත්‍ය කියලා. එතකොට දුක්ඛ සමුදයාරිය සත්‍ය කියලා කියන්නේ දුකේ සමුදය කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවලදී නිතර මතු කළේ මොකද්ද? තණ්හාව. දුක්ඛ සමුදය විදියට පෙන්වුවේ මොකද්ද? තණ්හාව. දුක විදියට පෙන්වුවේ පංච උපාදානස්කන්ධය. නිරෝධේ විදියට කෙරේ පංච උපාදානස්කන්ධ කෙරේ අවිද්‍යාව දුරු වීම. මාර්ගයේ විදියට පෙන්වුවේ සම්පූර්ණයෙන් බුදුරජාන් වහන්සේ වදාළ බෝධිපාක්ෂික ධර්ම ටික. ඕකනේ පින්වත්නි කොහෙන් ගියත් බුද්ධ ශාසනයේ නාමයෙන් කතා කරන්න වෙන්නේ. දැන් අපිට මේ කතා කරගෙන ඉන්න වෙලාවම තියෙන්නේ මඩන් නැති නිසා. වඩනවා නම් අපි මේවා කතා කර කර ඉන්න ඕනේ නැහැ. ඇයි වඩනකොට ස්වයන්බුත් ඥාණයෙන් තම තමන්ගේ ඥාණයෙන් මේක අවබෝධ වෙන්න ගන්නවා. තම තමන්ගේ ඥාණයෙන් මේක අවබෝධ වෙන්න ගන්නවා. දැන් ඔන්න බලමු අපි මේක හොඳට තදින් ඔළුවට දාගන්න ඕන මේක. දැන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුකද දුකේ සමුදය? තණ්හාව. එතකොට මේ තණ්හාව ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කියලා ව්‍යාකරණ හතකට තමයි බුදුරජාණන් වහන්සේ තණ්හාව දුකේ සමුදය තණ්හාව නම් ඒ පිළිබඳ අපට පැහැදිලි කළේ. දුකේ නිරෝධයේ පිණිස බුදුරජාණන් වහන්සේ මේ උපාය මාර්ග ටික තමයි පාවිච්චි කළේ. දැන් මේක අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි ඉතින් ඒකට සාධුකාර දීලා වැත්තකට වෙනවා. අපි පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි පින්වත්නි මතක තියාගන්න මේක පාවිච්චි කළොත් නිවෙනවමයි. පාවිච්චි කරන කෙනෙක් නිවෙන්නේ නැතුව ඉන්න විදියක් නැහැ පින්වත්නි. මේ ධර්මයේ පාවිච්චි කරන කෙනා නිවෙනවා. දැන් බලන්න පින්වත්නි ආචික්කනා. ආචික්කනා කියන්නේ පැහැදිලි කරපු විදිය. පෙළ මූලික தත්ත්වේ නෙමෙයි. පෙළ නෙමෙයි. නිකම් පැහැදිලි කරපු විදිය. මොනවද ගැනද? තණ්හාව ගැන. අපි දැන් ඒක පැහැදිලි කරගන්න ඕනේ මේ විදියට. එතකොට මෙතන කියන්නේ පැහැදිලි කරපු විදිය කියන්නේ චර්යාත්මකව පුද්ගලයා තුළ ඇති වෙන්න ඕන විදිය. චර්යාත්මක කියන්නේ එදිනෙදා චර්යා තියෙන්නේ. මෙන්න මේකට අනුව දැන් අපි ගුණ තණ්හාවේ නිරෝධයේ පිණිස ඔන්න ගුණධර්ම හදන්න පටන් ගන්න හත් තැනකින්. හත් තැනකදී ඔය පිනතුන්ලා තණ්හාවේ නිරෝධයේ පිණිස සවිඥානික වුණොත් එයා සත්‍ය අවබෝධය කරා යනවා. හත් තැනකදී ඔය පින්නතුන්ලා තණ්හාවේ නිරෝධයේ පිණිස සවිඥානික වුණොත් ඔය පින්නතුන්ලා දුක නිරුද්ධ කරනවා. දුක නිරුද්ධ කරනවා. මේ හත් තැන තමයි ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මන් කියලා පැහැදිලි. මේක එක වාක්‍යයක් විතරයි. නමුත් මේකට අනුව අපි වැඩුවොත් පින්වත්නි හරියටම හරියා දුක නිරුද්ධ කරනවා. ආචික්කනා පැහැදිලි කරපු විදිය. ඒ පැහැදිලි කරපු විදිය මොකද්ද? චර්යාත්මක தත්ත්වය. එහෙනම් මතක තියාන්න ඕන තණ්හාවේ නිරෝධයේ පිණිස චර්යාත්මක தත්ත්වය ගැන තමයි ආචික්කනා කියලා පැහැදිලි කරන්නේ. එතකොට තණ්හාවේ නිරෝධයේ පිණිස ඔය පින්නතුන්ලාගේ චර්යාත්මකව ඇතිවෙන්න ඕන වෙනස්කම ගැන තමයි මේ කියන්නේ. මොකද්ද චර්යාත්මක වෙනස්කම? චර්යාත්මක වෙනස්කම තමයි තණ්හාවේ නිරෝධය කියන එක භාවනාවේ අත්දැකීම. හොඳට ඔළුවට ගන්න මේක. තණ්හාවේ නිරෝධය කියන්නේ භාවනාමය අත්දැකීම. නමුත් තණ්හාවේ නිරෝධයේ පිණිස භාවනාමය අත්දැකීම් වලට එකපාරටම එකතු වෙන්නේ නැහැ. තණ්හාවේ නිරෝධය කියන එක චර්යාත්මකව පුහුණු කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කියලා තියෙන විදිය, දේශනා කරලා තියෙන විදිය කියලා වචන දෙකක් තියෙන ආචික්කනා දේශනා. එයි මේ වචන දෙකක්. කියලා තියෙන විදිය කියලා එකක් කියනවා, දේශනා කරලා තියෙන විදිය කියලා තව එකක් කියනවා. මොකද්ද මේ කතාව? මේ කියලා කියලා කියන්නේ විවහාර මාත්‍රේ. විවහාර මාත්‍රී කියන්නේ එදිනෙදා අපේ ඕහාරික ජීවිතයක් තියෙනවනේ, දෛනික ජීවිතයක්. ඒ දෛනික ජීවිතයේ ඇතුලේ, මේ දෛනික ජීවිතයේ ඇතුලේ පින්වත්නි අපිට තියෙන්න ඕන දෛනික ජීවිතයේ ඇතුලේ තණ්හාවේ නිරෝධයට අදාළ පුහුණුවක්. ඒක තමයි මේ ආචික්කණා කියන වචනේ ඇතුලේ තියෙන්නේ. පුහුණුවක් තියෙන්න ඕන. එදිනෙදා වැඩ කරද්දී, ඔෆිස් එකේ ඉද්දී, කන බොනකොට, ගෙදර කුසියේ උයන පිනනකොට තණ්හාවේ නිරෝධයට අදාළ පුරුද්දක්. පුරුද්දක්. ඇත්තට මේක පුරුද්දක්. ඒක තණ්හාවේ නිරෝධයේ පිණිස භාවනාවක් නෙමෙයි, පුරුද්දක්. එහෙනම් තණ්හාව ගෙවලා දාන්න නම් ඔය පින්නතුන්ලාගේ ජීවිතයේ, කියන්නේ තණ්හාවේ නිරෝධයේ පිණිස දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය තුලින් ජීවිතේ කියවා විමසා හොයලා බලන කෙනෙක් නම් ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන තණ්හාවේ නිරෝධයේ පිණිස ජීවන පුරුද්දක්. ඒ ජීවන පුරුද්ද කියන්නේ උදාහරණයක්, ඔයාලට සමහර තේරෙන්නේ නැහැ මේ කියන එක. ඒක මේ වගේ. දැන් ඔය පින්නතුන්ලාට පුළුවන් වෙන්න ඕන දැන් තණ්හාව අතෑරලා දාන මට්ටමට ඔෆිස් එකේ වැඩ කරන්න. අපිට පේනවා අපි අපේ ජීවිතවල බලනකො අපි අපේ ආයතන පව උපාදානය කරගෙන ඉන්නේ. දැන් රජයේ සේවයක් කරනවා නම් යා ඒ සීට් එක අල්ලගෙන උපාදානය කරගෙන ඉන්නේ. ඒ ඇයි ආචික්කනා බුදුරජාණන් වහන්සේ වදාල් දේශනා කරලා තියෙන මේ පැහැදිලි කරලා තියෙන විදියට අපි අපේ ආයතනවල වැඩ කරන්නේ නැති එක. බස් එකේ යනකොට ඒක කරන්න පුළුවන්. ඒක තමයි ආචික්කනාර්ථින් කියන්නේ. උදාහරණයක් විදියට බස් එකට ගොඩ වුණාට පස්සේ හිතන්නකෝ මෙහි ඉඳලා හම්බන්තොටට යනවා කියලා. දැන් නම් ওই හයිවේ එක තියෙන නිසා යන්න ලේසි. නමුත් හම්බන්තොටට යනවා කියන්නේ ඒ කාලේ සාමාන්‍ය පාරෙන් යනවනම්, ওই ගාලු පාරෙන් යනවනම් පින්වත්නි පැය ගාණක් යනවා. ආයෙ පැයක් දෙකක් නෙමෙයි පැය ගාණ. ඒ පැය ගාණක් යනකොට දැන් බස් එකට ගොඩ වෙච්ච කෙනාට මේ ඕහාරික අර්ථේ පුළුවන් ද වඩන්න? පුළුවන් පින්වත්නි. මොකද්ද ඒ අනිත් කෙනා වෙනුවෙන් සීට් එක අතහැරින එක? සමහර විට හිතයි මේ මහ මෝඩ මිනිස්සේ කියලා හිතාවි. මේ හම්බන්තොටට යන්න වාඩි වෙලා මේ ගල්කීස පැත්තට යනකොට මෙන්න සීට් එක දෙනවා. දෙහිවලට යනකොට සීට් එක දෙනවා. මේ අමාරුවෙන් සීට් එක ගත්තී. දැන් මෙයාට පැය හතක් විතර හිටගෙන යන්න වෙනවා මේ මෝඩ මිනිස්සේ කියලා ලෝකයා කියාවි. නමුත් බෝහාරික අර්ථයේ කියන්නේ වල ජීවත් වෙනකොට අර තණ්හාව අතහැරලා දාන්න බලන උත්සාහය. තණ්හාව අතහැරලා දාන්න බලන උත්සාහය විවහාරය තුල. ඒක කුසීත් කරන්න පුළුවන්. ඒක අපිට ගෙදරත් කරන්න පුළුවන්. එතකොට දැන් එයා සීට් එක නිමේ අතහැරියේ. තණ්හාව ඒ අතහැරියේ. හැබැයි යා මේ බුදුරජාණන්සේගේ දේශනාව ඇතුළින් බලබලයි මේක කරන්න ඕන. මනුස්සකමට මේ කළා කියලා කරන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා බෝහාරික විවහාර මාත්‍රයේ තුල මේ විවහාරයේ තුල උන්වහන්සේ දේශනා කරපු මූලික පෙළේ තියෙනවා තණ්හාව අතෑරින මට්ටමට තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න කියලා. එහෙම එකක් බුද්ධ ශාසනයේ කියලා තියෙනවා. එතකොට මේ කියලා තියෙන දේ මොකද්ද? ඒ කියලා තියෙන දේ තමයි විවහාර මාත්‍රය. ඒ කියන්නේ විවහාර මාත්‍රය කියන්නේ ඔෆිස් එකේ වැඩ කරද්දී බස් එකේ යනකොට කෝච්චිය යනකොට තණ්හාවෙන් අල්ලගන්නේ නැතුව අතෑරෙන මට්ටමට කොහොමද විවහාර මාත්‍රය තුල වැඩ කරන්නේ? එතකොට දැන් එහෙම බස් එකට ගොඩ වුණාට පස්සේ මේ මම මගේ මේ බස් එකට ගොඩ වුණාට පස්සේ මේ වර්තමානිය තුල මට සීට් එකකට තණ්හාව තියෙනවා. මේක ගෙදර ගෙනියන්න කියලා හිතෙන්නේ නැහැ මට. මේ සීට් එක ගදවලෙන් ගෙදර ගිහින් ඉඳ ගන්න ඕනේ. නමුත් මේ වෙලාවට මට තණ්හාවක් තියෙනවා සීට් එකට. ප්‍රත්‍යෝත්පන්නව, ඒ කියන්නේ වර්තමානයේ තුල මට තණ්හාවක් තියෙනවා සීට් එකට. නමුත් බස් එකෙන් බහිනකොට සීට් එකක් තරම් යන්න හිතෙන්නේ නැහැ. එහෙනම් මේ වර්තමානයේ මම තණ්හාව කඩන්න ඕන. මොකද්ද? මේ සීට් එකට පවතින සියුම් තණ්හාව අයින් වෙන විදියට මම මේ බස් එකේ හැසිරෙන්න ඕන. ඒ වර්තමානයේ මට සීට් එකට තණ්හාවක් තියෙනවානේ. එතකොට බස් එකට නැංගපු මිනිස්සෙකුට බස් එකේ ආසනෙට තණ්හාවක් තියෙනවා. මොකද මේ තණ්හාවට අනාගතයේ අනුව බලනකම බලපානවා, අතීතයේ අනුව බලනකම බලපානවා. එහෙනම් මේ තණ්හාව මෝරන්නේ අතීත අනාගත වශයෙන් විමසල බලනකොට. මොකද අනාගතය අනුව විමසනවා කියන්නේ තව කොච්චර යන්න තියෙනවද කියලා බලනවා. එතකොට දැන් තවත් දැන් ඒ නිසා දෙහිවලට ගිහින් සීට් එක දෙන්න හිතෙන්නේ නැහැ. ඇයි? එයාට පේනවා තව ඉස්සරහට පැය 6-7ක ගමනක් තියෙනවා. සීට් එක දීලා කොහමද? ඊට පස්සේ අතීතේටත් බලනවා තවම දෙහිවලට විතරයි ඇවිල්ලා තියෙන්නේ. බලන්න මේ සන්දර්භයේ ඇතුලේ අතීතයට අනාගතයට අනුව විමසනකොට වර්තමාන සීට් එකට තණ්හාව උපදිනවා. එහෙනම් මේ විවහාරයේ තුල තණ්හාව ගෙවෙන ආකාරයට වැඩ කරන්න ඕන ඒ සන්දර්භයේදී. ඒක මේ දෛනික චර්යාවේ අවුරුදු ගානක කතාවක් නෙමෙයි, අවස්ථානුකූලයි. ඒ අවුරුදු ගානක කතාවක් නොවන නිසා තමයි බස් එකේ සීට් එක ගලවගෙන ගෙදර ගේන්න හිතෙන්නේ නැත්තේ. හැබැයි බස් එකේ සීට් එක ගලවන ගෙදර ගෙන හිතෙන්නේ නැති වුණාට ඒ බස් එකට නැගපු අවස්ථාව සහ ඉස්සරහට බස් එකෙන් බහින්න තියෙන අවස්ථාව කියන සන්දර්භය ඇතුලේ අපිට බස් එකේ සීට් එකට තණ්හාවක් තියෙනවා. ඒක ඇතුලේ අතීත අනාගත වශයෙන් හිත හොල්මන් කරන්න ගන්නවා. හෙලවෙන්න පටන් ගන්නවා. සිත අතීත අනාගත වශයෙන් චලනය වෙනවා. ඇයි? අතීතයට බලනවා. දැන් මම බස් එකට ගොඩ වෙලා ආපු දුර පොඩි. දැන් බස් එකේ තව ඉස්සරහට යන්න තියෙන දුර අනාගතයට බලනවා වැඩි. එනිසා දැන් සීට් එක දෙන්න බෑ. දැන් නම් සීට් එක දෙන්න බෑ කියලා අර හිත තුල සියුම්ම පැන නගිනවා අවස්ථානුකූල ඒ සන්දර්භය තුල තණ්හාව. අන්නේ තණ්හාව ගෙවෙන ආකාරයට ඔය පින්නතුල්ලා මනසින් අතාරින්න ඕන. එනිසා මේ නිවන් දකින්නේ විවහාර මාත්‍රයේ තුල ඒ සන්දර්භය ඇතුලේ තණ්හාව අතහැරෙන මට්ටමට වැඩ කරන කෙනාට. නැත්නම් නිවන් දකින්න බෑ. එතකොට දැන් අපි සීට් එකට සීට් එකට තණ්හා කරන්නේ වේදනාවට තණ්හා කරන නිසා. ඇයි? මේ සීට් එක වාඩි වෙලා යනකොට කාය සම්පස්සින් උපදින මිහිරි සුඛාස්වාදයක් තියෙනවනේ. ඒ සුඛාස්වාදේ අහිමි වෙයි කියන බයට තමයි පින්වත්නි අපි සීට් එකේ වාඩි වෙලා සීට් එකට තණ්හා කරගන්නේ. හරි. එතකොට අපි බලන්න ඕන ඒ කියන්නේ දෙවරක් හිතන්නේ නැතුව අපට තවත් කෙනෙක් වෙනුවෙන් ගමනින් 10න් පංගුවක්වත් ගිහින් නැති වුණත් අපට සීට් එක දෙන්න පුළුවන් නම් ඒක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ දුක්ඛ නිරෝධාරිය සත්‍යයේ මූලික බීජය, මූලික භාවිතය. දුක්ඛ නිරෝධාරිය සත්‍ය භාවනාවේ අත්දැකීමක්. ඒක විවහාර මාත්‍රයේ තුල පාවිච්චි නොකරනවා නම් භාවනාවේ අත්දැකීමට යන්න බෑමයි පින්වත්නි. කවුරු හරි කියනවනේ නෑ පුළුවන් ඔයාගේ වැඩ ටික කරගන්න වෙනද වගේම ඔයාට කවදාවත් බෑ පින්වත්නි. එහෙනම් මේ නිවන් දකින්න කමාරු වැඩ. භාවනා කරන එක ලේසි, නිවන් දකින්න කමාරු වැඩක්. ඇයි ඒ? විවහාර මාත්‍රයේ තුල තණ්හාව ගෙවෙන ආකාරයට. ඒ ඇත්තටම යා තණ්හාවමයි අතෑරලා තියෙන්නේ. සීට් එක නෙමෙයි අතෑරලා තියෙන්නේ. එයා විවහාර මාත්‍රයේ තුල යා අතෑරියේ තණ්හාවමයි පින්වත්නි. සීට් එක නෙමෙයි. නමුත් බලන වටේ ඉන්න අයට පේන්නේ මහමෝඩ මිනිහි. මේ දුරට යන්න යා බස් එකට ගොඩ වෙලා තියෙන්නේ. එතකොට හම්බන්තොටට යන්න බස් එකට ගොඩ වෙලා මේන්න කිලෝමීටර් 10ක් යනකොට සීට් එක දෙනවා මහමෝඩ මිනිස්සෙ. ඊට පස්සේ යාට දැන් ආයෙත් හම්බෙනවා කිමුකෝ තවත් ටිකක් දුර යනකොට සීට් එක. එතකොට සීට් එක තියෙද්දී නෑ ඉතින් තණ්හාව අතහැරලා දාලනි කියලා සීට් තියෙද්දී හිටගෙන යන්න උවමනා කරන්නේ. ඒත් එයා සීට් එකේ වාඩි වුණාම සීට් එක දෙන්න අවස්ථාවක් ආවොත් එයා නැවත නැවත සීට් එක දෙන්න පුළුවන් මට්ටමින්. ඒත් ලෝක ධර්මතාව විසින් එයාව හිටගෙන යන මට්ටමට අවස්ථාව හදන්නේ නැහැ. කරලා බලන්නකෝ. පරිත්‍යාග කරලා බලන්න එයා ස්ථිරව ගමනාන්තය වෙනකන් ඉඳගෙන යනවා. මොකද මේ ලෝකයේ ධර්මයක් තියෙනවා. මේ ලෝකයේ පින්වත්නි ලස්සන ධර්මයක් තියෙනවා. ඒ ධර්මතාවයේ දන්නේ නැතිකම නිසා තමයි ඔයාලා සීට් එක පරිත්‍යාග කරන්න බය වෙන්නේ. ඒක gedara ඔෆිස් එකට යනකොට ඔයාලට බත් එකක් හම්බෙනවා නම් කෑම එකක් අරන් යනවා නම් ඒ කෑම එක සමාසිකට වරක් හරි කෙනෙකුට මම දැන් කාලා ඉන්නේ මට බඩගිනි නෑ මේ කෑම එක කන්න කියලා කාට හරි මිනිහෙකුට පරිත්‍යාග කරන්න ඒ අතහැරීම ඒ සමාට ඒ කෑම එක දීලා ඔයාලා දවල්ට බඩගින්න ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ඒ අතහැරීම ඕහාර මාත්‍රෙන් විවහාර මාත්‍රෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මූලික තත්වයේදී දුක්ඛ මේ තණ්හාවේ නිරෝධයේ පිණිස උදව් කරනවා. හැමදාම බත් දීලා බඩගින්න ඉන්න ඕනේ නැහැ. නමුත් මාසිකට වරක්වත් ඕක කරන්න පුළුවන් මට්ටම. ඒක හරි අසිරිමත් ඒකක් පින්නවත්. ඕක තමයි බුද්ධ ශාසනයේ මූලික තත්වය. නිවන් මඟට අදාළ මූලික තත්වයන් විශ්ලේෂණය කරගෙන පෙළගස්සගෙන ගියොත් ඔය ගතිය නැත්තම් දුක්ඛ නිරෝධාරිය සත්‍ය කියන්නේ ඕකටද කියලා ඔයාලා අහයි. නෑ දුක්ඛ නිරෝධාරිය සත්‍ය භාවනාමය අත්දැකීමක්. ඒ භාවනාමය අත්දැකීමට එන කෙනාට විවහාරයේ එනිසා තමයි ආචික්කණ බුදුරජාණන්සේ පැහැදිලි කරලා තියෙන විදිය කියලා එකක් තියෙන්නේ. තවම අර ගැඹුරු දේශනාවට පනවලා තියෙන විදියට පිහිටවලා තියෙන විදියට විභාග කරලා තියෙන විදියට විශ්ලේෂණය කරන්න පටන් අරන් තව ඒ ගැඹුරට ගිහින් නැහැ. මේ මොකද්ද කරන්නේ? මේ බුදුරජාණන්සේ කියලා තියෙන විදියටයි මේ ඉන්නේ. ඒක මේ අර දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා බෙදලා විස්තර කරලා ඉස්මතු කරලා ඒක තවම නැහැ. මේක තමයි මූලික වෝහාරය විවහාර මාත්‍රේ. එදිනදා ජීවිතයේ තුල තණ්හාව අතෑරෙන මට්ටමට ඔයාලගේ ජීවිතයේ තුල චර්යාත්මක වෙනස්කම් වලට යන්න ඕන පෙන්වත්. ඒ චර්යාත්මක වෙනස්කම් වලට ඔය පිණුතුන්ලාට යන්න බැරි නම් මෙහිදී දුකේ නිරෝධයක් ගැන හිතන්න අමාරුයි. දුකේ නිරෝධයක් ගැන හිතන්න බෑ. ඊට පස්සේ බලනවා මොකද්ද? දේශනා බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රශස්තයි. පැහැදිලි කිරීම සහ දේශනාව කියලා වචන දෙකක් තියෙන්නේ. ඇයි මෙහෙම දෙකක්? ඉතින් පැහැදිලි කරන එකක් දේශනා කරන එකමනේ කියලා කෙනෙක් කියාවි. මේ මම නෙමෙයි මේ කියන්නේ. ඕගොල්ලෝ අද ගිහින් සත්‍ය විභංග සූත්‍රයේ පෙළලා බලන්න ආචික්කන පැහැදිලි කරපු විදිය දේශනා කරපු විදිය. ඔයාලට පිණි දෙකම එකක් වගේ. නෑ පින්වත්නි මේක වෙනසක් තියෙනවා. මේ පැහැදිලි කරපු විදිය කියන්නේ චර්යාත්මකව එදිනෙදා ගත කරන ජීවිතයේ ඇතුළෙන් ධර්මයේ මතුවෙන විදිය. දේශනා කරපු විදිය කියන්නේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තණ්හාව ඒ තණ්හාව ගෙවෙන ආකාරයට ඒ කියන්නේ අபிසංස්කාර අතහැරලා දාන මට්ටම අන්න දේශනා කරපු විදිය. එහෙනම් ඊට වඩා මේ දිනදා චර්යාත්මක වෙනස්කම් ඕන. හැබැයි බරපතල මාරු දෙය මොකද්ද? අபிසංකාර ටික අතහැරලා දාන එකයි. අபிසංස්කාර තමයි කාම භවයේ පණවන්නේ, රූප භවයේ පණවන්නේ, අරූප භවයේ පණවන්නේ. භවත්‍රය තුන් භවය අනුව යන සත්‍යයගේ ගමන් මඟ තීරණය වෙන්නේ අபிසංස්කාර මතින්. ඒ නිසා මේ අபிසංකාර ගැන බුද්ධ ශාසනයේ භාවිතය ගැන දෙවණියට අවධානය යොමු කරනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පඤ්ඤපණ ආචික්කනා දේශනා පඤ්ඤපණ පණවලා තියෙන විදිය කොහොමද බුදුරජාණන්සේ පණවලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ පණවලා තිබෙන්නේ කොහොමද? ඔන්න ඒක හරි වැදගත් දෙයක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ පින්වත්නි පණවලා තිබෙන්නේ මේ තණ්හාව කුමකින් හට ගන්නවා කියලාද? උපාදානෙන් හට ගන්නවා කියලා. මේ තණ්හාව පින්වත්නි වේදනාව උපාදාන වේදනාවට වේදනාව කෙරෙහි ඇල්මින් හට ගන්නවා කියලා. ඒ කියන්නේ වේදනාපච්චය තණ්හා කියලා. එතකොට දැන් අපි බලන්න ඕන තුන්වෙනි පියවර තමයි මේ තණ්හාව කියන එක මා තුල සමුදේ වෙන්නේ නිරුද්ධ කරන්න නම් සමුදේ වෙන විදිය දැනගන්න ඉපාය. සමුදේ උන්නේ වේදනාව නිසා කියලා වේදනාව විස්තර කරගන්න උත්සාහ කරන එක. ඒක තමයි තුන්වෙනි පියවර. ඇයි මේ දැන් මේ බුදුන් ආචික්කනා දේශනා පඤ්ඤපණ පණවලා තියෙන විදිය. එතකොට බුදුරජාණන් වහන්සේ පණවලා තියෙන්නේ කොහොමද? මේ තණ්හාව කියන එක, මේ තණ්හාව කියන එක වේදනාවෙන් හට ගන්නවා. වේදනාවට තණ්හා කරනවා කියලයි භාග්‍යතුන් වහන්සේ තණ්හාව ගැන අපිට පණවලා තියෙන. අන්න දැන් කැඹුරට යනවා ටික ටිකනේ. පටන් ගත්තේ බස් එකේ සීට් එක දෙන මට්ටමේ. පටන් ගත්තේ ඔෆිස් එකට කැමේ කරන් යනකොට මේ මාසෙකට වරක්වත් ඒ කැමේක මොනවා තිබ්බත්, Taman කැමැතිම කැමේක තිබ්බත්, Taman රසම දේ හදලා තිබ්බත්, සමහරට අපි ගෙවල් වලයි කියනෝනේ අද ඔයා මෙන්න මේ මේවා තියෙනවා, ඔයා කැමති නිසා හැදුවා කියලා, අන්න එදාටම කැමේක දෙන්න පුළුවන් මට්ටම. ඒකේ ඇතුලේ පින්වත්නි අතෑරියේ රස තණ්හාවමයි, වෙන මොකක්වත් නෙමෙයි. අනේ මේ අහිංසක මනුස්සයෙකුට කැමේකක් දුන්නා නෙමෙයි පින්වත්නි. ඒ අර විවහාර මාත්‍රය තුල, විවහාරයේ තුල තණ්හාව ගෙවෙන ආකාරයට මේ පොඩි චර්යාත්මක වෙනස්කම් ටික. ඒකෙන් පටන් ගත්තා. ඊට පස්සේ ආ බැලුවා බුදුරජාණන් දේශනා කර බුදුරජාණන් සෝදාන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් භව යන තණ්හාව තියෙනවා. ඒ තණ්හාව තුන් භව යනුවත් පුද්ගලයාට තණ්හා කරන්න වෙලා තියෙන මේ අභිසංකාර වලට තණ්හා කරන නිසා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා தත්ත්වය. තුන්වෙනි එක මොකද්ද? දේශන පඤ්ඤපනා පණවලා තියෙන විදිය. කොහොමද බුදුරජාණන් වහන්සේ අපිට තණ්හාව ගැන පණවලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ තණ්හාව පණවලා තියෙන්නේ වේදනාව නිසා තණ්හාව හට ගන්නවා කියලා. අන්න ඒ කියන්නේ වේදනාව විස්තර කරගන්න පුළුවන් මට්ටම. වේදනාව කොයි වගේද? වේදනාවේ පදනම මොන වගේද? ඇයි මිනිස්සු වේදනාවට තණ්හා කරන්නේ කියලා පටිච්ච සමුප්පන්නව වේදනාපච්චයා තණ්හා කියලා ලියලා බලන එක තමයි තුන්වෙනි එක. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක මොකද්ද? පඤ්ඤපනා පට්ඨපනා පිහිටුවලා තියෙන විදිය. කොහොමද පිහිටුවලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ? පින්වත් මහණෙනි, මේ තණ්හාව කියන එක නිරතුරුවම නිරුද්ධ වෙලා යනවා. එක වගේම තණ්හාව මනස තුල හිටලා තියෙන්නේ. එක දිගට තණ්හාව පුද්ගලයේ ඇතුළාන්තයේ තුල නැහැ. තණ්හාවේ ස්වභාවය මොකද්ද? තණ්හාව නිරුද්ධ වෙලා යනවා. ඇයි නිරුද්ධ වෙන්නේ? වේදනාව නිරුද්ධ වෙන නිසා. අන්න බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළ. ඒකේ එහෙම පිහිටෙව්වා කියන්නේ මොකද්ද? දැන් බුදු පිහිටනවා කියලා කියන්නේ මේ හරියට මේ බුද්ධ ශාසනෙත් ඔකට ලස්සන වචනයක් රතන සූත්‍රයේ තියෙනවා. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේපි අසම්පකම්පියෝ. පිහිටවනවා මොකද්ද? ඉන්ද්‍රකීලය පිහිටවනවා. චතුබ්බි වාතේපි අසම්පකම්පියෝ, එක කම්පණයට පත් නොවන විදියට. යතින්ද කීලෝ ඉන්ද්‍රකීලේ පටවින් සිතෝසියා, පොළොවේ යටට පිහිටවනවා. එනම් පිහිටවනවා කියන එක තුල තියෙන මොකද්ද? ඍජු බව. එනම් පිහිටනවා කියන එකේ තේරුම මොකද්ද? ඍජුව තියෙනවා. ඒක වෙනස් හෙල්ලෙන්නේ නැහැ කවදාවත්. ලෝකේ කවදාවත් හෙල්ලෙන්නේ නැති එකක් තමයි බුදුරජාණන් සෝදාලි. ඒක සර්වකාලීනයි. හැම කාලයකම. එනම් පට්ටපනා කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් පිහිටෙව්වා. මොකද්ද පිහිටෙව්වේ? පින්වත් මහණෙනි, මේ වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව සමුදේ වෙනවා, නිරුද්ධ වෙනවා. එච්චරයි. තණ්හාව පවතින්නේ නැහැ හිතේ. තණ්හාව ඇති වෙනවා, තණ්හාව නැති වෙලා යනවා. තණ්හාව හට ගන්නවා, හටගත්ත තැන නැති වෙලා යනවා. ඇයි? වේදනාව හට ගන්න, වේදනාව නැති වෙලා යන නිසා. අන්න ඔය විදියට නිරෝධාර්ථයේ බලන එක තමයි පට්ටපණ පිහිටුවාපු එක. ඊළඟට බලනවා මොකද්ද? ආචික්කනා දේශනා පඤ්ඤපණා පට්ටපණ. ඊට පස්සේ කියනවා විවරණ. මෙන්න මේ විදියට බුදුරජාණන් විවෘත කරලා පෙන්නනවා. කොහොමද? විභජන, බෙදලා. විවෘත කළේ කුමක් පදනම් කරගෙනද? බෙදීම පදනම් කරගෙන. බුදුරජාණන් නිතරම තණ්හාව ගැන කිව්වා. එතකොට තණ්හාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක් ඇසුරු කරගෙනද? බෙදීමක් ඇසුරු කරගෙන. කොහොමද බුදුරජාණන් තණ්හාව බෙදලා තියෙන්නේ? තණ්හාව බෙදලා තියෙන ඔන්න ඔතනින් තණ්හාවේ අවුල් ඔක්කොම ලිහෙන්න ගන්නවා. තණ්හාවේ අවුල් ටික ඔක්කොම ලිහෙන්න ගන්නවා. විභජන. කොහොමද තණ්හාව බෙදලා තියෙන්නේ? පින්වත් මහණෙනි, මේ ලෝකේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා හය පැත්තකින් තණ්හාව උපදිනවා. කී පැත්තකින් තණ්හාව උපදිනවද? හය පැත්තකින්. ඔන්න බෙදෙන විදිය බලන්න. ඊට පස්සේ පින්වත් මහණෙනි, මේ රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී හය පැත්තකින් පුද්ගලයා තුළ උපන් තණ්හාව අතීත තණ්හා, අනාගත තණ්හා, වර්තමාන තණ්හා කියලා තුන් පැත්තකින් අර හය තුනින් වැඩි කරනවා. එතකොට කීයද? 18 ආකාරක තණ්හාව. ඔන්න බලන්න විස්තර කරලා බෙදනවා බුදුරජාණන් වහන්සේ. මේ විදියට පුද්ගලයා තුල ඇතිවෙන තණ්හාව පින්වත් මහණෙනි සාමිස තණ්හා නිර්ආමිස තණ්හා කියලා තවත් දෙකෙන් වැඩි කරන්න ඕන. එතකොට 18 දෙකෙන් වැඩි කරාම කීයද? 36යි. එතකොට මේ විදියට බැලුවාම කවදාවත් එයාට භාවනා කරද්දී නිර්ආමිස තණ්හාව ඇති වුණත් එයාට පේනවා මේක තණ්හාවටයිති කියලා. සමහර භාවනා කරනකොට ඇතිවෙන නිර්ආමිස ආස්වාදයට ඇතුළ තණ්හාව ඇති වුණොත් එයා ඒකත් බලනවා මේක තණ්හාවටයිති එකක්, මේක නිවනටයිති එකක් නෙමෙයි කියලා බලන්න පුළුවන්. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඉස්මතු කරලා තියෙන විදියටයි ඒ ශ්‍රාවකයා කියවන්නේ දැන්. ඒක හරිනම වැදගත් දෙයක් පින්වත්නි. එතකොට දැන් බලන්න තණ්හාව හය ආකාරයි. ඒක අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් තුන් ආකාරයි. එතකොට 18යි 6 3න් වැඩි කරාම ඒක සාමිස තණ්හා නිර්ආමිස තණ්හා වුණාම ඒ 18 ආකාරය 36ක් වෙනවා. 18 36ක් වෙනවා පින්වත්නි. දැන් 36 ආකාරයක තණ්හාවක් තියෙනවා. එතකොට දැන් මෙන්න මේ 36 ආකාරයක පුද්ගලයා තුළ පැන නගින තණ්හාව තවත් තණ්හා විකාශනයක් තියෙනවා. මේ තණ්හාවේ පින්වත්නි තවදුරටත් එයාගේ තණ්හාවේ විකාශනයක් තියෙනවා. යටත් පිරිස මේ 36 ආකාරයේවත් එයා දැනගන්නකොට එයා ධර්ම මාර්ගයේ තුලවත් තණ්හාවට එයාට අවකාශය නැහැ. එයා දන්නවා නිර්ආමිස තණ්හා කියලා જાතියකුත් ලෝකෙ තියෙනවා කියලා. එයා බලනවා මේ තණ්හාවෙන් විමසලා බලනවා මගේ හිත තුල පවතින தત્ත්වය තණ්හාවට අයිති දෙයක්ද ලෝකෝත්තරත්වයට. එතකොට එයාට පේනවා මේ තණ්හාවට අයිති එකක් කියලා. ඇයි? එයා දන්නවා බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා තියෙන විදිහට මේ ලෝකේ සාමිස තණ්හා, නිර්ආමිස තණ්හා කියලා තණ්හාව දෙපැත්තක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ 36 තවත් 108ක් වෙනවා. නමුත් එච්චර දුරට අපි අඬ ඕනේ මේ 36 ආකාරයක තණ්හාවවත් විස්තර කරගන්න ඕන. එතකොට තමයි ඉස්සරහට ප්‍රතිපත්තිය වඩනකොට තණ්හාවේ හිර වෙන්නේ නැත්තේ. ඔන්න බලන්න ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණ, විභජනා බෙදලා උත්තානිකම්මං ඉස්මතු කරලා තියෙනවා බුදුරජාණන්. මොකක්ද ඉස්මතු කළේ? බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරගන්න කිව්වා තමා තුල ප්‍රඥාව. ප්‍රඥාවෙන් මේ තණ්හාව දෙස බලන්න කිව්වා. එතකොට මොකද වෙටෙන්නේ? ඉස්මතු කළා බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව නිරුද්ධ වී යන දෙයක්. ඒ නිසා තණ්හාවටම හිත තණ්හා කරන්න අවස්ථාව දෙන්න හොඳ නැහැ. අපේ සිතේ ස්වභාවය තමයි තණ්හාවටම තණ්හා කරනවා. ඊට පස්සේ දැන් කෙනෙක් අහන්න පුළුවන් මේක 36 108ක් වෙන්නේ කොහොමද කියලා. 108 වෙන්නේ පින්වත්නි ඔය 36ම වැඩි කරන්න ඕන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනේ. එතකොට තමයි පින්වත්නි අර 100 ගණක් වෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනෙන් වැඩි කරනවා. දැන් ඕන පැහැදිලිනේ. දැන් බලන්න රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා 6යි. අතීත තණ්හා, අනාගත තණ්හා, පච්චුප්පන්න තණ්හා කියන එක 3යි, 18යි. සාමිස තණ්හා, නිර්ආමිස තණ්හා 2යි. එතකොට පින්වත්නි 36යි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඔය 36 තුනෙන් වැඩි කරාට පස්සේ පින්වත්නි ওই විදිහේ විකාශනයක් තියෙන්නේ. එතකොට මෙන්න මේ මෙතනින් එහාට තණ්හාව කියලා කියන්නේ නැහැ ඇත්තටම. දැන් එයා තණ්හාව පරිපූර්ණව දන්නවා. අවබෝධ නොකිරීම විතරයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ මීට වඩා තණ්හාව කියලා જાතියක් නැහැ ඇත්තටම. දැන් තියෙන්නේ එයා දන්නවා තණ්හාව. අවබෝධ කරන්න තියෙන්නේ. අවබෝධයේ පිණිස තමයි උත්තානිකම්මං ඉස්මතු කරලා පෙන්වන්නේ. මොකක්ද ඉස්මතු කරලා පෙන්වන්නේ? පින්වත් මහණෙනි මේ තණ්හාව අනිත්‍ය වශයෙන් දකින්න. තණ්හාව මොකද්ද කරන්නේ? අනිත්‍යව. ඇයි අනිත්‍ය වශයෙන් බලන්නේ? වේදනාව අනිත්‍ය වෙනකොට තණ්හාව අනිත්‍ය වෙනවා. ඇත්තටම මේ තණ්හාව නෙමෙයි අනිත්‍යයි කියලා බලන්නේ, වේදනාවයි අනිත්‍යයි කියලා බලන්නේ. මෙහෙම අනිත්‍යයි කියලා බලනකොට එයාට නොඇලිය යුතුයි කියලා බලනකොට, විරාගානුපස්සී විහෙරණින් බලනකොට, නිරෝධානුපස්සී මේ තණ්හාව නිරුද්ධ වෙවි යනවා කියලා භාවනාවෙන් බලනකොට, එතකොට මේකයි ති භාවනාවට උත්තානිකම්මං කියන එකයි ති ස්මතු කරලා දැක්වීමට අයිති පර්යායයි ති භාවනාවට, ආචික්කනා කියන එකයි ති විවහාර මාත්‍රයට එදිනෙදා වැඩ කරද්දී. මින්න මෙතනදී ආනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී, එනම් මේ තණ්හාව අතහැරලා දාන්න ඕන, නිරාමිස තණ්හාවත් අතහැරලා දාන්න ඕන කියලා බලනකොට එයා සෝවන් වෙන්න ඕන. එනම් මෙන්න මේ වචන ටික ඇතුලේ අපිට තණ්හාව ලිහන්න ගියොත් තණ්හාව ගැන පූර්ණ අවබෝධයක් එනවා. පූර්ණ අවබෝධයක් එනවා. දැන් අපි නිකන් විවහාරයේට දැන් අපි මේ කතා කරපු ටිකම අපි ගමු. ආචික්කනා. ඒ කියන්නේ විවහාර මාත්‍රයේ තුල තණ්හාව ගෙවෙන විදිහට වැඩ කරනවා. බස් එකේ සීට් එක දෙන්න කියලා කිව්වේ. කෑම් පාර්සලේ දෙන්න කියලා කිව්වේ. කෑමතිම කෑම හදලා තිබ්බත් අඳුරන්නෙම නැති කෙනෙකුට කෑම එක දීලා එදාට බඩගින්නේ ඉන්න ඒ තණ්හාව අතාරින්නේ රස තණ්හාව. හැබැයි ඒ රස තන්න ඒ විදිහට බත් පාර්සල් බෙදුවා කියලා කාගේවත් තණ්හාවගේ වෙන්නේ නැහැ. එහෙනම් මේ දන්සල් දෙන විදිහට ගෙවෙන්න ඩපාය තණ්හාව එහෙම ගෙවෙන්නේ නැහැ. හැබැයි වෝහාර මාත්‍රේදී එක එහෙනම් මතක තියාගන්න ලංකාවෙ දන්සල් දෙනව නේද විසක් පොසොන් එකට. ඒක බුදුරජාණන් වහන්සේ හැබැයි මූලික தත්වෙට විතරයි ආйти. ආචික්කනාර්ථයට දේශන ඊට පස්සේ දේශනා කරලා තියෙන විදිහට බලනවා මේ පුද්ගලයා තුළ තණ්හාව ගොඩ නැගෙන්නේ කාම භවයේ රූප භවයේ අරූප භවයට තණ්හා කරනවා මේ අபிසංකාර විසින් මේ තුන් භවයේ අනුව සත්‍ය අරන් යනවා පඤ්ඤපණ ඊට පස්සේ ආ පණවලා තියෙන විදිහ බලනවා ඇයි තණ්හාව වේදනාවටයි තණ්හා කරන්නේ වේදනාවෙන් තමයි තණ්හාව අටගන්නේ පඤ්ඤපණ පට්ඨපණ පිහිටුවපු විදිය බලනවා මොකද පිහිටුවපු විදිය බුදුරජාණන් වහන්සේ පිහිටුවා තිබෙන විදිය තමයි බුදුරජාණන් සවදාලේ වේදනාව නිරුද්ධ වීම තණ්හාව නිරුද්ධ වෙනවා හැම වෙලාවකම නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙවි යනවා නමුත් නිරෝධය ගැන කිසි අවබෝධයක් නැහැ නිරෝධයක ඇතිවීම නැතිවීම බුදුරජාණන් වහන්සේ පිහිටුවපු එකක් ඒක හෙල්ලෙන්නේ නැහැ හරියට ඉන්ද්‍රකීලය පොළොවේ යට පිහිටෙවුවා වගේ ඒක හැම කාලෙටම වළංගුයි පට්ඨපණ විවරණ විභජන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව විවෘත කරලා බෙදලා පෙන්නවා කොහොමද ආයතන හයෙන් උපදින හය තණ්හාවක් ඒක අතීතනාගත පච්චුප්පන්න 18යි සාමිස නිරාමිස 36යි ඊට පස්සේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒක තවත් තුනෙන් වැඩි වෙන්න ඕන විභජ බෙදලා ඊට වඩා තණ්හාව කියලා එකක් කොහෙවත් නැහැ තණ්හාවේ පූර්ණාර්ථය ඒක ඊට පස්සේ විභජන උත්තානි කම්මං විස්මතු කළා කොහොමද ප්‍රඥාවෙන් තණ්හාව දැස මේ විදිහට බලන්න කියලා එතන ප්‍රඥාවට අයිති මොකද අනිච්චානුපස්තණ්ණාව අනිත්‍යයි කියලා බලනවා ඇයි තණ්හාව අනිත් වෙන්නේ වේදනාව අනිත් වෙන නිසා එතකොට තණ්හාවට තණ්හා කරන්න හිතෙන්නේ නැහැ. මේ සාමාන්‍ය පුද්ගලයාගේ ස්වභාවය තමයි තණ්හාවටම තණ්හා කරන එක. එයා තණ්හාවටම තණ්හා කරනවා මේ ලෝකෙ වෙන දෙයකට නෙමෙයි ආ තණ්හා කරන්නේ. ඊට පස්සේ විරාගානුපස්සේ මේ තණ්හාවට නොඇලිය යුතුයි කියලා භාවනාවෙන් බලනවා. තණ්හාව නිරුද්ධ වී යන ආකාරය දැන් භාවනාවෙන් බලනවා. තණ්හාව අතහැරලා දාන්න ඕනේ කියලා භාවනාවෙන් බලනවා. එතකොට පින්වත්නි පංචස්කන්ධය කෙරේ පවතින සියුම් තණ්හාව කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කියන්නේ අරහත්ත්වේ කරා යන විදිය. ඉතින් මෙහෙම කරනකොට සෝවන්වත් වෙන්න එපා. රහත් වීම කොහොම වුණත්. මෙන්න මේ විදියට ඔය පින්නතුල්ලා විමසා ගත්තොත් දුක ඉවර කරන්න පුළුවන් නැත්තම් බෑ පින්වත්නි. බොරුවට උත්සාහ කරන්න එපා. වැඩක් නැහැ. මේ අපිව රවට්ට ගන්න ඕනේ. අපි මේ ප්‍රතිපත්තිය වඩන්නේ නැතුව පිළිවෙත් පුරන්නේ නැතුව බොරුවට තමන්ව රවට්ට ගන්න එපා. මේ බඳු පිළිවෙතක් නැතුව පින්නොත් නි මඟපල නැහැ. සත්‍ය අවබෝධය කියලා ගන්නෑ. ඒ නිසා සත්‍ය අවබෝධය හම්බෙන්නේ ප්‍රතිපත්තියක ඇතුළේ විතරයි. ඒ නිසා ඔබ හැම දිනාටම මේ හෝරාවකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණමේ කුසලය නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපේ මේ දේශනාව සඳහා බොහොම සද්ධා සම්පන්නව දායකත්වයේගෙන කටයුතු කරන්නේ අපේ කල්යාණ මිත්‍ර දමිත්තෙන් කුන් මහත්මයාත් සුදර්ශනී හරස්කම මහත්මියත් සුජීව කුමාරපිරිම මහත්මයා සහ ප්‍රියදර්ශනී කුමාරපිරිම මහත්මියතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ අපි දමිත්තෙන කුන් මහත්මයාතුළු පින්තුන් හරිම සද්දා සම්පන්නයි පුදුමාකාර සාසනික කෘත්‍යයන් කරනවා පිළිවෙත් පුරනවා අවස්ථාව ලැබෙන විදියට හරි ගුණධර්ම වලට උනන්දුවක් දක්වන අය ඒ නිසා මේ පින්තුන්ට වීරිය කළොත් උත්සාහ කළොත් මේ ජීවිතේ මඟඵල ලබන්න පුළුවන් ඒකට ඔයාලගේ ඇතුළ සූදානම් ඇත්තට ඔය පින්නතුන්ලාගේ තියෙන අවංකකම ඔය පින්නතුන්ලාගේ තියෙන පරාර්ථ චර්යාව ඔය පින්නතුන්ලා තුල තියෙන මේ මානෝවාදීකම ඒක නිවනට උදව්වක්. ඉතින් ඒ නිසා ඔය පින්නතුන්ලා තුල මේ ඇතිවෙච්ච මූලික ගුණධර්ම වලින් කියන්නේ නිවන් දකින්න පුළුවන් කියන එක. ඒ නිසා පින්වත්නි ඔබ හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. අපේ දමිත්තෙන්නකෝන් මහත්මයාගේ නමින් නෝනාගේ නමින් අනිකුත් දායකත්වයේ දරුවේ පින්තුන් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානි සංසධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංසධර්මයන් මේ දේශකයන් වහන්සේ විච අපටත් ඉතා මෛත්‍රී සහගතව ආශිර්වාද කොට තිබෙනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් අපේ දමිත්තෙන්නකෝන් මහත්මයා ප්‍රදාන පිනතුන් ආශිර්වාද කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද අපි මේ ඇත්තන්ට ආශිර්වාද කරනවා. සුවසේම නිවන් අවබෝධ කරගන්නට මේ ඇත්තන්ට ඒ කුසල් ද උපකාර වේවා. ඒත් එක්කම අපේ දමිතෙන්නකෝන් මහත්මයා සුදර්ශනී හරස්කම මහත්මිය සුජීව කුමාරපිරුම් මහත්මයා සහ ප්‍රියදර්ශනී කුමාරපිරුම් මහත්මිය තුළු පින්නතුන්ගේ පෞල්වල සියලු දුවා දරුවන්ට ඥාතිවරුන්ට කල්යාණ මිත්‍ර හැම දිනාටම මේ කුසල් උපනිශ්‍රේ වෙලා සුවසේම මඟඵල නිවන් අවබෝධය කරයන්ට මේ සසර දුක ගැන අනබිරතියක් උපදවා ගන්නට මේ සසර දුක ගැන නිසරණාර්ථයේ මතු කර ගන්නට ඔය පිනතුන්ලාට මේ කුසල් උපකාර වේවා. එමගින් සම්මාදිට්ඨික සියලු දෙවියන්ට මේ කුසල් බලවත් වේවා. සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.
යති මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ දමිත් තෙන්නකෝන් මහතා, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරපිරිම මහතා සහ ප්‍රියදර්ශනී කුමාරපිරිම මහත්මියතුළු පිරිස විසින්. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් සියලු දිනාටම කෙටිම කාලයකින් පහසු ආකාරයකින් මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස මෙම ධර්මදානය හේතු උපකාරයක්ම වේවා. අතිගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත්, උන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත්, ධර්මාවබෝධය පිණිස වීරිය වඩන සැමටත්, බුදු සසුන සුරැකීමට වෙරදරන සැමටත්, උතුම් වූ නිර්වාණාව බොහෝදේ ලැබීම පිණිසම මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සීලම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාටත්, දායකත්වයේ දරුවා අය නමින් පරලෝසපත් පින් අපේක්ෂා කරන සැමටත් මෙම උතුම් ධර්මදානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.